ගරු දෑනාගමගේ මැතිනිය.
ස්තුතියි ගරු නියෝජ කතානායකතුමනි. අද මම මේ වරප්‍රසාද ප්‍රශ්නයකට මේ කාලේ ලබාගත්ත හේතුව තමයි අපි පසුගිය දවසේ මේ ඇත්තටම සැප්තැම්බර් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම කතාවක් මේ පාර්ලිමේන්තුව තුළ කතාවක් පවත්වපු වෙලාවේ අපේ ගරු සජබේ මන්ත්‍රීතුමා සහ මහලේකා තුමා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා මට අසභ්‍ය වචනයක් කියමින් මේ පාර්ලිමේන්තුව තුළ කතාවක් පැවැත්තුවා. මම එතුමාට චෝදනා කරේ බොරුවක් නෙමෙයි. මම චෝදනාවක් කළේ එතුමාට පාස්කු ප්‍රහාරයේ ඇතිවුණ වෙලාවේ එතුමා තමයි මේ රටේ හිටපු නීති හා සාමයේ කැබිනට් ඇමතිතුමා. එතකොට එතුමාට නිලන්ත ජයවර්ධන කියන මේ නිලධාරියා එවලා තිබුණ ඒ ලිපිය, ඒ ලිපියක් මගේ ළඟ තියාගෙන 2018 මැයි 19 වෙනිදා එවපු ඒ ලිපිය මගේ අතේ තියාගෙන තමයි මම කතා කරේ ඒ වෙලාවේ. එතකොට එතුමාට ඒ සම්බන්ධයෙන් කතා නොකර එතුමා මට පුද්ගලිකවම මේ පාර්ලිමේන්තුව තුව ප්‍රහාරයක් ඇති කරා. ඇත්තටම මට බැල්ලි කියන වචනය පාවිච්චි කරා එතුමා. ඒ රෙකෝඩ් එක මගේ ළඟ තියෙනවා. ඒක මම අද කතානායකතුමාට දීලා තියෙනවා, මේ කමිටියකට දාන්න කියලා තියෙනවා විනය පරීක්ෂණයක් පවත්වන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ කතාව කතා කරන්නේ සමස්ත ලංකාවේ ඉන්න කාන්තාව වෙනුවෙන්. 52%ක් මේ රටේ ඉන්නවා කාන්තාවෝ. මේ රටේ නායකයෝ බිහි කරන්නේත් මේ 52% කියන කාන්තාවෝ. මේ රටේ මේ ආණ්ඩු බිහි කරන්නේත් මේ 52% කියන කාන්තාවෝ ඡන්දය දීලා. මේ 52% කාන්තාවෝ 58%ක් රටේ ඡන්දය පාවිච්චි කරනවා. එහෙමනම් මෙතනට පැමිණලා ඉන්න මේ සියලුම දෙනාව මෙතනට පැමිණුවන්නේ මේ කාන්තාව වැඩියම ඡන්දය දාලා. අද මේ කාන්තාව 12 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරිය හැටියට ඉන්නවා අපි. කාන්තා සංසදයේකුත් මේකේ තියෙනවා. නමුත් මේක පළවෙනි පාර නෙමෙයි මේ පාන්ත කාන්තාවන්ට මේ පාර්ලිමේන්තුව තුල නිගා වෙන විදිහට, අපහාස වෙන විදිහට ලිංගික මේකත් වාචික ලිංගික අතවරයක්. එහෙමනම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක විපක්ෂයේද මේක ආණ්ඩු පක්ෂයේද කියන එක අදාළ නැහැ. මම මේක කතා කරන්නේ මුළු සමස්තයක් ඇටියටම කාන්තාවන්ට කරන මේ අපහාසය. මේ උත්තරීතර පාර්ලිමේන්තුව තියෙන්නේ ඒ කාලේ අපි පුංචි කාලේ මේ පාර්ලිමේන්තුවට අහලා නැහැ මේ වගේ කතා. කාන්තාවන්ට මේ වගේ නිගරු කරනවා අහලා නැහැ, අපහාස කරනවා අහලා නැහැ කවදාවත්. නමුත් දැන් මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්න මේ කීප දෙනෙක් හින්දා මේ මුළු පාර්ලිමේන්තුවේ හැල්ලුවට ලක් වෙලා තියෙනවා මේ රටේ දරුවෝ අතරෙත් මේ රටේ ජනතාව අතරෙත්. මම ඉල්ලා සිටින්නේ මේ රටේ කාන්තාවන්ට ඊළඟට මේ වගේ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න මේ වගේ මිනිසුන්ව නැවතත් මේ පාර්ලිමේන්තුවට. මම කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ හරිද? එතුමා මතක තියාගන්න ඕනේ, එතුමා මට එදා කිව්වේ පින්නට ඇවිල්ලා වාඩි වෙනවා කියලා. මං එතුමාට එදා කියලා දුන්නේ, එතුමා අද ඔතන වාඩි වෙලා ඉන්නේ මම හින්දා පින්නට. මොකද මම මේ පක්ෂයේ මහලේකම් හැටියට එතුමාට ඒක පැවරුවා පවණයි. එහෙමනම් එතුමා තමයි එතන වාඩි වෙලා ඉන්නේ මම හින්දා. එතුමා ඒක මතක තියාගත්තොත් හොඳයි. මේ රටේ තමන්ගේ බිරිඳට, තමන්ගේ මවට, තමන්ගේ දියණියට කතා කරන භාෂාව මෙතන කතා කරන්න එපා.
ගරු මන්ත්‍රීතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එයාගේ වරප්‍රසාද ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ නොසිටින කාට හෝ ඒක ඉල කරන්න බෑ කියලා මොනසුන ඔබ දන්න. ඒකයි මම ඔබතුමා ආමන්ත්‍රණය කරේ.
ගරු මන්ත්‍රීතුමේ වරප්‍රසාද ප්‍රශ්නේ
කරන්න. මේක මගේ වෙලාව. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතුමාට එන්න කියන්න බෑ පාර්ලිමේන්තුවට. අද පාර්ලිමේන්තු දවසක් නේ. ඇයි එතුමා මෙතන නැත්තේ? අන්න ඒකයි වෙන්න ඕනේ. මාලේකම්. හරිද? මේකේ ඉන්න බණ්ඩාරලා, ඔය පැත්තේ ඉන්නවා බණ්ඩාරලා කීප දෙනෙකුට පුදුමාකාර ගහන කාන්තාවෝ එක එරියස් එකක් තියෙන බණ්ඩාරලට සෙට් එකක් ඔය පැත්තේ ඉන්නවා. අන්නේ බණ්ඩාරලා සෙට් එක හදාගන්න ඔය කටවල් ටික. මොකද මේක පළවෙනි පාර නෙමෙයි. මේක වහාම නැවැත්විය යුතුයි. නියෝජ්‍ය කතානායකතුමනි, මේකට අනිවාර්ය විනය පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වැඩේ නවත්වන්න ඕන. නැවත මේ පාර්ලිමේන්තුවේ, නැවත මේ පාර්ලිමේන්තුව තුල කිසිම කාන්තාවකට එක වචනයක්, පක්ෂයෙන් විපක්ෂ අපිට වැඩක් නැහැ. ආණ්ඩු පක්ෂ කිසි කෙනෙකුට කරුණාකරලා වාඩි වෙන්න. ඔය බණ්ඩාරටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ඔය බණ්ඩාරගේ කියලා කාන්තාවොත් එක්ක තියෙන හරිද කරුණා කරලා වාඩි වෙන්න ඔය බණ්ඩාරලා
කරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න
බණ්ඩාරකම කරුණා කරලා
ඕඩර් ප්ලීස් කරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න
වාඩි වෙන්න
කරු මන්ත්‍රීතුමාලා අරපසාද ප්‍රශ්න ඉදිරිපත්
කරන්න sit down
නිශ්ශබ්ද වෙන්න කරු මන්ත්‍රීතුමාලා රෝහණ බණ්ඩාර මහත්තයා වාද කරන්න එපා.
කිසි කෙනෙකුට මතක තියාගන්න.
චමින්ද විජේසිරි මහත්තයාත් වාඩි වෙන අනිත් මන්ත්‍රීවරු වාඩි වෙන්න.
තනියම සටන් කරන්න උනත් කාන්තාවක් හැටියට මම සටන් කරනවා තනියම. මේ රටේ ඉන්න සෑම කාන්තාවක් වෙනුවෙන් මතක තියාගන්න. මං ඉඩ දෙන්නේ නැහැ ඕන ඕන විදියට
ඉතිරිපත් කරන්න.
ඕන ඔය ඇඳුම ගලවගෙන පාරට බහලා මේ සාරිය මම දෙන්නම් ඔබතුමාට.
ගරු මන්ත්‍රීතුමාලා බාධා කරන්න එපා රෝහණ බණ්ඩාර මැතිතුමා. රෝහණ බණ්ඩාර මැතිතුමා. වාඩි වෙන්න.
එහෙනම් මතක තියාගන්න.
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමා වරප්‍රසාද පස්සේ ඉදිරිපත් කරන්න.
ඔතන පමණක් නෙමෙයි. මේ රටේ කිසිම තැනක.
ගරු මන්ත්‍රීතුමිය
මම ඉඩ දෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය ලිඛිතව ඉදිරිපත් කරපු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
මම ඉදිරිපත් කළා තියෙන ඒකට අනිවාර්යයෙන්ම ඔබතුමා මේකට පරීක්ෂණයක් පවත්වන්න මේක නවත්තන්න ඕන මේක පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කිසිම කාන්තාවකට මේක අපහාස කිරීම තහනම්
හොඳයි බොහොම
මේකේ අනිවාර්යයෙන්ම කමිටුවට වරප්‍රසාද කමිටුවට
හරි ඒක මමයි තීන්දුව කරන්නේ ඔබතුමගේ ප්‍රශ්නේ කියලා ඉවරද හොඳයි
කාන්තාවන්ට බැල්ලියෝ කියන්න බෑ මේක ඇතුලේ මන්ත්‍රීවරියන්ට බැල්ලියෝ කියන්න බෑ මේක ඇතුලේ කවුද කියලාගෙන හිතාගෙන දින්නේ
හරි බොහොම සුති
කවුරු කියලා හිතාගෙන දින්නේ
ගරු මන්ත්‍රීතුමිය විසින්
හම්බුල් පාරක් ආපු දවසට මේ පාළි
ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනු ලැබේ
මතක තියාගන්න
හරි බොහොම සුති ඔබතුමියට හත ප්‍රධාන වැටකතු ආරම්භයේ යෝජනා ගරු සභානායකතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී අංක 1 විසර්ජන 2024 ඉදිරිපත් කරන
දෙවෙනි වරක් කියවීමක් ඉදිරිපත් කරන
2024 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධි විධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය ලබා දීම සඳහාද ඒ මුදල් වර්ෂය තුල ආණ්ඩුවේ ඇතම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහාද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුල වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුසුසක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අත්‍යකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද ඒකාබද්ධ අරමුදලට හා ඒ මුදල් ආපසු ගෙවීමට විධි විධාන සැලසීම සහ ඊතකී කාරණා හා සම්බන්ධ වූ ඒට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධි විධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම් පතකි
දෙවෙනි වර කියවීම කවදාද
දෙදෙනි
යෝජනාංක
අංක 2 IMU item number 2
ස්වභාවිකංගද
එකඟයි
අද දිනට නියමිත වැඩකටයුතු විෂය අංක 1 සිට 5 දක්වා
කරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනට න්‍යායපත්‍රයේ නියමිත විෂය අංක 1 2 3 4 සහ 5 මම ඉදිරිපත් කරනවා
ගරු නිමාන් සිරවාස ඉල්ලමතුමා අභිවාදය ආරම්භ කිරීමට ඔබතුමාට මේ
නියෝජ්‍ය කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා විෂයන් මම මෙම ගරු සභාවේ විවාදයේ සහ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා පළමුවෙන්ම ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කිනුප්පත මේ ඉතා කෙටි සංශෝධනයක ඔබතුමා දන්නවා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංයුතිය ගත්තොත් එහෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ සංයුතිය ගත්තොත් එහෙම ඒ සංයුතියට මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාර නියෝජිතයෙකු ඇතුළු තව අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණත්වය ලැබුණු පුද්ගලයන් පත් කරනවා. නමුත් බොහෝ අධිකාරීන් වල තියෙන පරිදි අපේ ඒට අදාළ අමාත්‍යංශයේ නියෝජිතයෙක් මෙම පනත යටතේ පත් කිරීමට ඉඩක් නැහැ. අපි හඳුනාගත්ත අමාත්‍යංශ නියෝජිතයෙකු නොමැති නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් ගනු ලබන උපාය මාර්ගික තීරණය පිළිබඳව අමාත්‍යාංශයට පූර්ව දැනුමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ගණන් දීමේ නිලධාරියා ලෙස රේකී අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රජයේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව නිසිමඟ පෙන්වීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කිරීම පූර්වයෙන් දැන ගැනීම ඉතා වැදගත් නිසා අමාත්‍යාංශයේ නියෝජනය කරමින් නියෝජිතයක වරාය අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටිය යුතුය කියන කාරණය තීන්දු කරා. ඒ අනුව අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයේදී ඒ යෝජනාව සඳහා අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ අනුව එකී සංශෝධනය සඳහා තමයි මේ සංශෝධන කෙටුම්පත අපි ඉදිරිපත් කරන්නේ. දෙවෙනි කාරණේ තමයි සිවිල් ගුවන් සේවා සංශෝධන කෙටුම්පත. ඔබතුමා දන්නවා ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අපේ සිවිල් ගුවන් සේවාව හා අන්තර්ජාතික ගුවන් සේවා යන මේ කාරණාවලදී අපි නූතන යුගයත් සමග අපි වෙනස් වීමට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ පනතේ තිබෙන වගන්තියක් තියෙනවා. මේ සේවා සැපයීම් උදාහරණයක් වශයෙන් ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීම, පිරිසිදු කිරීමේ සේවාව, ගුවන් යාන සඳහා බිම් මෙහෙවර ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, ගුවන් යානාවලට ආහාර සැපයීම, ගුවන් යානාවට වෙනත් ඕනෑම සේවයක් සැපයීම, මේ සියල්ල අපි අපේ සංවෘත ආර්ථික ප්‍රතිපත්ති මත මේ අවුරුදු ගණනාවකට පෙර මෙහි ඒකාධිකාරයක් අපි ලබා දීලා තියෙනවා. ඒ සේවා සැපයීම කරු රාජ්‍ය සංස්ථාවක් හෝ රජයේ විසින් බහුතර කොටස් සංඛ්‍යාවක් දක්වන සමාගමක් බවට පත්විය යුතුයි කියලා. නමුත් අපි තරගකාරීත්වය ඇති කරලා මෙයින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විශේෂයෙන් මේ පිළිබඳව ගුවන් සමාගම්, ලංකාවට පැමිණෙන ගුවන් සමාගම් රාශියක් අපිට ඉල්ලුම් කරා. විශේෂයෙන්ම ජෙට් ෆුවල් සපයා දීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී ඩොලර් ප්‍රශ්නය ඇති වුණු අවස්ථාවේදී අපේ CPC එකට පුළුවන්කමක් වුණේ නෑ අවශ්‍ය ජෙට් ෆුවල් ප්‍රමාණය ගෙනෙන්න. ඉතින් අපේ එයාලයින්ස් වල සිදු වුණා, ප්ලේන් එකක් යවනවා මදුරාසියට, මදුරාසියෙන් ජෙට් ෆුවල් පුරවගෙන ඇවිල්ලා මේ ප්ලේන් එකෙන් අනිත් ප්ලේන් එකට මාරු කරන ජෙට් ෆුවල් ටික. ඉතින් ඒ නිසා තරඟකාරී ලෙස පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයත් මේ තුළට ගෙනීම අවශ්‍යයි. ලෝකයේ සෑම රටකම වගේ මේ කාර්ය කෙරෙන්නේ මේ ආකාරයට. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තුළින් අපිට සංචාරක ව්‍යාපාරය, ගුවන් ගමනාගමන මේ තුළ විශාල ප්‍රවර්ධනයක් ඇති කිරීමට අත්‍යවශ්‍ය සංශෝධනයක් තමයි අපි මේ ගෙනත් තියෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම තවත් නියෝග කීපයක් තිබෙනවා. 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ රජයේ ගැසට් පත්‍රයේ 2022/92/34 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග 34. ඔව්, මේ නියෝග වලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අදහස් කරන්නේ ඔබතුමා දන්නවා දැන් අපේ අභ්‍යන්තර ගුවන් සේවාවන් රාශියක ගුවන් යානා ගොඩ බැසීම සඳහා අවශ්‍ය ගුවන් තොටු පොළවල් හැමතැනකම නැහැ. නමුත් අපි නුවරඑළිය ගත්තොත් නුවරඑළිය වැවේ අපි බානවා ගුවන් යානා. නුවරත් එහෙමයි. මේ ආකාරයට අපි ජල තටාංග දැන් නූතන ගුවන් සේවාවේ ඉතා වැදගත් ගුවන් පතයන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් නමුත් මේ ගුවන් පතයන් පාවිච්චි කිරීමේදී ආරක්ෂිත ක්‍රමවේදයන් ආරක්ෂාව ගුවන් යානයටත්, ඒ වගේම එම ජල තටාංගයටත්, පරිසරයටත් කියන මේ සෑම අංශයකටම ආරක්ෂිත වෙන ආකාරයට අපි ඒ ගුවන් යාන හසුරවන්නට ඕන. ඒ සඳහා අයිකාවෝ සංවිධානය ඔබතුමා දන්නවා ලෝකේ මේ ගුවන් ගමන් පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන ඒ පිළිබඳව අපට උපදෙස් දෙන ඒ සංවිධානයේ මගිනුත් ඉදිරිපත් කර ඇති නීති රීතිහා රෙගුලාසි වලට සමගාමීව අපි සකස් කරලා තියෙනවා ලංකාවේ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව. ඊළඟට විශේෂයෙන්ම ඊළඟ ගැසට් පත්‍රයේ තමයි අද අපි සාකච්ඡාවට ගන්නේ 2287/24 ගගන නාවික සේවා සැපයුම් බලපත්‍රය විශේෂයෙන්ම ආරක්ෂක සේවාවන් සැපයීමේදී සුවිශේෂ වූ කොන්දේසි රාශියකට යටත්ව මෙය සැපයිය යුතුව තිබෙනවා. ඊට අදාළ අන්තර්ජාතික රෙගුලාසි හා නීති යටතේ ඒට සමගාමීව මේ නියෝග 2023 සිවිල් ගුවන් සේවා ගණන නාවික සේවා ගුවන් සංසරණ ගුවන් සේවා ආරක්ෂක සැපයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ නියෝග වශයෙන් අපි ඉදිරිපත් කරනවා. එයත් ඉතාම වැදගත් අංශයක්. දැන් මේ ගුවන් යානාවන්ට ආරක්ෂාව සැපයීමේදී ඒ සඳහා මනා දැනුවක් හා පුහුණුවක් ඇති පුද්ගලයින් මේ සඳහා අපි එකතු කරගත යුතුයි. ඉතින් ඒ නිසා ඒ ඉතාමත්ම වැදගත් මං කියන්නට කැමති විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ ගුවන් යානා ගුවන් ආරක්ෂක අංශය පිළිබඳව සැලකීමේදී මේ ළඟදී අයිකා වූ අන්තර්ජාතික ගුවන් සේවා ආයතනය මගින් ඔඩිට් එකක් කරනවා අවුරුදු 2-3 සැරයක්. ලංකාවේ පවත්වන ලද ඔඩිට් එකෙන් අපි විශාල ඉහළම ලකුණු මට්ටමක් ලබාගෙන මේ අග්නිදිග ආසියාවේ ඉතාම ඉහළ මට්ටමකට පැමිණලා විශාල කීර්තියක් අපේ ගුවන් සේවා අධිකාරිය ලබා ගත්තා කියන එකත් මේ වෙලාවේදී මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟට තියෙන්නේ නාවික ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම නාවික ක්ෂේත්‍රයේ තුල නැව් නියෝජිතයින් ව්‍යාපදිංචි කිරීමට අදාළ රෙගුලාසියක්. මේ රෙගුලාසිය අනුව දැන් සමහර රටවල් තියෙනවා මාලදිව වෙන වගේ රටවල් අපේ නැව් නියෝජිතයින්ට ඒ රටවල් ගිහිලා ව්‍යාපදිංචි වෙන්න අවශ්‍යයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි මේ පිළිබඳව කල්පනා කරලා අපි අපේ නියෝග ගෙනල්ලා තියෙනවා වෙනත් රටක අපට අවසරය ලැබෙනවා නම් පමණයි ඒ රටට ඇවිල්ලා ඒ රටේ නැව් නියෝජිතයින්ට අපට ව්‍යාපදිංචීමට අවසර දිය හැක්කේ. මේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික නැව් නියෝජිතයන් විසින් කාලාන්තරයක් තිස්සේ අප වෙත ඉදිරිපත් කරන ලද කරුණු සලකලා බලලා තමයි මේ ගැසට් පත්‍රය අපි නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සියල්ලම ගරු සභාවේ සාකච්ඡාව හා අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. මම මගේ ඉතුරු මගේ කතාවේ වෙලාව දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සියලුම මන්ත්‍රීවරුන් කතා කරායින් පස්සේ ඔවුන් මතු කරන ප්‍රශ්න හා ගැටලුවලට මගේ පිළිතුරු කතාවේදී මම උත්තර දෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
ඔබතුමාට තව විනාඩි 30ක කාලයක් තියෙන පිළිතුරු කතාව කරන්න. ගරු අශෝක් අබේසිංහ මහත්තයා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මම මුලින්ම වසර 21කට පසු ශ්‍රී ලංකාවට ආසියානු රන් පදක්කමක් හිමි කර දුන් තරුෂි කරුණාරත්න තීනිය ප්‍රමුඛ ඒ පදක්කම් හිමි කර දුන් සියලුම ක්‍රීඩිකාවන්ට සුභාශිංසනය සහ ප්‍රණාමය පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. අද සාකච්ඡාවට භාජනය වෙන්නේ සිවිල් ගුවන් සේවා සංශෝධන පනත වරාය පිළිබඳ පනත් කීපයක් සංශෝධනය. අමිතිවරයා මේ පැවසූ පරිදි මේකේ තියෙන සංශෝධනයේ තියෙන්නේ ගගන යාත්‍රාවලට සේවා සැපීමේදී රජයසෝ රජයට අනුබද්ධ ආයතන වලින් තියෙන ඒ අනදි තියෙන වගන්ති ඉවත් කරලා මේක පුද්ගලික අංශයටත් ලබා දීමට හැකිවන පරිදි විශේෂයෙන්ම මම දැක්කා අද පත්‍රයේ තියෙනවා රාජ්‍ය ව්‍යාපාර 85ක ඉරණම 2.15ක් වසාදමයි එතකොට මේ 85ට ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ තියෙනවා ඒ වගේම ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් තියෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයක් තියෙනවා එතකොට දැනට කේටරින් සමාගම සහ මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් බිම් මෙහෙයුම් කියන එක ලාභ ලබන තත්ත්වයක් තියෙනවා මේ ලාභ ලබන ආයතනත් මේ පුද්ගලික අංශයට ලබා දීමේ මූලික බනතක ආරම්භය තමයි අද මේ විවාදයේදී සිද්ධ වෙන්නේ කියලා කියනවා එතුමා කිව්වා ඉන්ධන සැපීම පිළිබඳ ඒක හරි ඉන්ධන සැපීමේදී ප්‍රශ්න ඇති වුණා විදේශ මිනිහ ප්‍රශ්නේ නිසා නමුත් දැන් මේකෙන් සිද්ධ වෙන්නේ ලාභ ලබන කේටරින් ආයතනයත් ඒ වගේම බිම් මෙහෙයුම් වැඩපළේරත් පුද්ගලික අංශයට ලබා දීම සඳහා මූලික ඒ අවශ්‍ය නීතිමය සැකසුම සකස් කිරීම අපේ රට බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි විදේශ විනිමය ප්‍රශ්නය මේ විදේශ විනිමය ලංකාවට එන එක් අවස්ථාවක් තමයි සංචාරක ව්‍යාපාරය සංචාරක ව්‍යාපාරය හා බැඳුණු ප්‍රධාන කාර්යයක් තමයි ගුවන් සේවය අපේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සංචාරකයන් මේ රටට ගේනවා අනිත් ගුවන් සවාන් සමග එකතු වෙලා අපි දැක්කා මීට දින කීපයකට ප්‍රථම අමාත්‍යතුමා සාකච්ඡාවක් තිබ්බා ගුවන් සමාගම් සමග ඊට හේතු වුණේ දින 8ක් පමණ ගුවන් සේවා සැපයීම රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තුනා ඒ සංචාරකයින්ට ඒ ගුවන් ගමන් ප්‍රමාදය නිසා වූ පාඩුව ඩොලර් මිලියන 6ක් කියලා ඇමතුමා කිව්වා ඒක රුපියල් වශයෙන් ගත්තාම බිලියන 1.95ක් කෝටි 195ක් පමණ වෙනවා මේකට හේතු හොයන්න සාකච්ඡාවක් තියලා ඒ සාකච්ඡාව දී ඔවුන් පොරොන්දු වෙලා තියෙනවා මින්පසු ඒ වගේ වෙන්නේ නැහැ මේකට හේතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කාර්මික දෝෂ ඇති වෙලා ඒවා වැඩිපිල්ල සකස් කිරීමට හැකියාවක් ලැබුණ නැහැ මේ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා කියලා නමුත් ඒ සාකච්ඡාව පවත්වලා පැය 48ක් යන්න ඉස්සෙල්ලා ඊයේ දවසේ UL 402 සහ 403 ගුවන් යාන බැංකොක් බලා යන ගුවන් යානයත් බැංකොක් වල ඉඳන් එන ගුවන් යානයත් පැය 10කට වැඩි ප්‍රමාද වීමක් තුළ මගින් විශාල වශයෙන් අපහසුතාවටපත් වෙලා තියෙනවා මේ නිසා අපේ සංචාරක ව්‍යාපාරයට විශාල ප්‍රශ්නයක් ඇති වෙයි මොකද ලංකාවේ තියෙන ගුවන් යානා 24යි ඒකෙන් දැන් 3-4ක් අබලන් වෙලා තියෙනවා කාර්මික දෝෂ වලට ලක් වෙලා තියෙනවා ඒ නිසා මේ ප්‍රතිහෝගත කිරලා යම්කිසි වැඩපිළිවෙලකට ආ යුතුමයි මොකද දැනට කෝටි 40000ක විතර පාඩුවක් තියෙනවා මම දැක්ක ඇමතිවරයා කියලා තියෙනවා බිලියන 1.2ක ණයකුත් අරන් තියෙනවා කියලා අර කෝටි 40000ක පාඩුවක් 2007න් පස්සේ දිගින් දිගටම පාඩු වීමත් තුළ ඒ පාඩුවත් ඒ වගේම ණය මුදලකුත් දැන් විශාල ප්‍රමාණයක් අරන් තියෙද්දි මේ ඉදිරියට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරයටත් මොකද මේ රටේ අපි දැක්ක සංචාරක එදා ගුවන්තොටුපළ ඉඳන් මේ ගැන කතා කරපු විදිය ඒ ආයේ ශ්‍රී ලංකන් ගුවන් යානයක මේ විදේශ සංචාරකයෝ ඒ වගේම ශ්‍රී ලාංකීය සංචාරකයෝ ගමන් කරයිද කියලත් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඒ නිසා අපි මේ පිළිබඳව ඔබතුමාට විශේෂයෙන් දැනුවත් කරනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පිළිබඳ යම්කිසි තීන්දුවක් ගත යුතුයි මෙය ප්‍රතිවගත කළ යුතුමයි මේ තියෙන රාජ්‍ය ව්‍යාපාර 85ක තත්ත්වය ගැන කතා කරද්දී ඒක තුල තියෙනවා හැබැයි මේ තුල ලාභ ලබන ආයතනක් තියෙනවා ඒක තමයි අපිට තියෙන විශේෂ විශාල ප්‍රශ්නය මම හැම වෙලාවෙම කියන්නේ මේ රජය හිතක් පපුවක් නැති ආණ්ඩුවක් කියලා එහෙම කියන්න හේතුව මොකද දැන් මේ රටේ ජනතාවට ඉතාම අපහසුයෙන් ජීවත් වෙන්න ලෝක බැංකුව කියනවා අපේ රටේ ජනතාවගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් වේල් තුනෙන් වේල් දෙකයි ගන්න එක වේලක් කන්නේ නැහැ කියලා. ඒ වගේම විශාල වශයෙන් අපේ රටේ ජනතාව දුක් විඳිනවා තමන්ට ඒ දිනචරියාව ජීවන චරියාව ගෙනියන්න බැරුව ලැබෙන පඩියෙන් හෝ වැටුපෙන් හෝ තමන්ට ලැබෙන මුදල් වලින්. එහෙම තියෙද්දි මේ පළවෙනිදා ඉන්ධන මිල වැඩි කළා. ඉන්ධන මිල වැඩි කිරීම පසුගිය මාසෙත් පළවෙනිදා කළා මේ පළවෙනිදාත් කළා. එහෙම කළා දවස් 4ක් යන ඉස්සෙල්ලා ගෑස් මිල වැඩි කළා. ගෑස් මිල වැඩි කරලා ගමන් දැන් කියනවා ඊයේ බලශක්ති අමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ විදුලි බිලත් වැඩි කරන්න සිද්ධ වෙයි 122කින් නැත්නම් 1ක් රුපියල් 8කින් කියලා. ඒකත් ඔක්තෝබර් ඔක්තෝබර් 15 ඉඳන් සිද්ධ වෙයි. මේ විදුලි බල මණ්ඩලය කිව්වේ ජනවාරි වල කරනවා කියලා. නමුත් කෝටි 3000ක පමණ පාඩුවක් තියෙන නිසා මේක කරන්න ඕනේ කියලා කියනවා. ඒත් ජනතාවට මේ මාසය ඇතුළත අර ගහින් වෙන්න මිදියට ගොනා යනවා වගේ පළවෙනිද ඉන්ධන බිල වැඩි වෙනවා හතරවෙනිද ගෑස් බිල වැඩි වෙනවා මේ 15 වෙනිද විදුලි බිලත් වැඩි වෙනවා එතකොට රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද ඒ නිසා තමයි මම කිව්වේ මේ රටේ ජන මේ පාලකයන්ට හිතක් පපුවක් නැහැ කියලා ඉතින් එහෙම තියෙද්දි මම දැක්ක මේ රාජ්‍ය ආයතන 85ක් ප්‍රතිවගත කිරීම තුල ලිට්‍රෝ සමාගම තියෙනවා ලිට්‍රෝ සමාගම ලාභ ලබන ආයතනයක් පසුගිය මාස කිහිපය තුල භාණ්ඩාගාරයට නියෝජ්‍ය කතානායකතුමනි ලාභාංශත් ගෙව්වා එහෙම තියෙන ආයතනය දැන් ප්‍රතිවගත කරලා මේ පුද්ගලික ආයතනයට දෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ අද වෙද්දි ඊයේ ගෑස් මිල වැඩි කර රුපියල් 343කින් වැඩි කළා ලිට්‍රෝ සමාගම ඒත් පුද්ගලික සාමයේ තියෙන ලාභ සමා වඩා රුපියල් 550කට වඩා අඩු මුදලකින් තමයි ලිට්‍රෝ පාරිභෝගිකයන් ලබා දෙන්නේ එහෙම තියෙද්දි මේ සමාගමත් පුද්ගලික අංශයට දුන්නොත් හැබැයි ඒ වගේම එතකොට පුද්ගලික අංශයේ කවදාකවත් පාඩු ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එතකොට ඒ තත්ත්වය තුළ ඒ ගෑස් මිල තව තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා ඉතින් මේක කල්පනා කරන්නේ නැද්ද මේ රජය කියන එක අපිට විශේෂ ප්‍රශ්නයක් වෙනවා ඒ වගේම ඉන්ධන තරගකාරී මිලකට දබා දෙනවා කියලා සිනොපෙක් සමාගමට දුන්නා. එතකොට දැන් මේ රටේ ඉන්ධන මිල තීන්දුව ගන්න සිනොපෙක් සමාගමද? පළවෙනිද ඉන්ධන මිල වැඩිවීම පළවෙනි ප්‍රකාශයට පත් කළේ සිනොපෙක් සමාගම. සිබෙට්කෝ සමාගම නෙමෙයි. ඒක සිබෙට්කෝ සමාගමෙන් ඉන්ධන මිල මේ තීරණය කිරීම පුද්ගලික අංශයට ලබා දීලාද කියලාත් ප්‍රශ්නයක් ඇති වෙනවා.
කර්මන්තවත්තා
අඩුවෙන්ම දෙන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඒක විශාල ප්‍රශ්නයක්. එතකොට ඉදිරියේදී මේ රටේ බලශක්තිය පාලනය කරන්න පුද්ගලික සමාගම් වලට බලශක්තිය ඉන්ධන ඒ වගේම ගෑස් ඒවා පුද්ගලික සමාගම් වලට දුන්නොත් රටේ ජනතාවට දෙයියන්ගෙන් පිහිටයි. ඉතින් මේ අවස්ථාවේදී දැන් ජනාධිපතිතුමා ඉතාමත්ම මේ දවස්වල හරි තරහෙන් කතා කරනවා. එයි අපිට තේරෙන විදිහට එතුමා ප්‍රකාශ කෙරුවා 2023 පස්වෙනි මාසේ 21 2026 වෙනි මාසේ 30 වෙනිදා අපි මේ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නවා සැප්තැම්බර් මාසේ කියලා. දැන් සැප්තැම්බර් මාසේ ඉවරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දෙවෙනි වාරිකයේ දෙනවා දින නියමයක් ලෙස කල් දැම්මා. දැන් මේ තිල කොච්චර තරහ ගියද කිව්වොත් අපි දැක්කා ජර්මන් කලා මාධ්‍ය විද්‍යාවත් එක්ක කරපු සාකච්ඡාවේදී කොහොමද හැසිරුනේ කියලා. ඊයේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියනවා විපක්ෂයට එකතු වෙන්න කියලා. ඒතර විපක්ෂයට එකතු වෙන්න කියලා කියන්නේ මේ රටේ ජනතාවට මේ වගේ පීඩාකාරී වැඩ කරන ආණ්ඩුවක් එක්කද? අපි දැක්කා මේ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කියලා දිනවා වි ආදායම වැඩි කරන්න. වියදම අඩු කරන්න. මගේ පුද්ගලික මතය තියෙනවා ඒ මෙවර අයවැය කතාව අවසන් වෙනකම් මේ දෙවෙනි වාරිකේ ලැබෙන එකක් නැහැ. මොකද රාජ්‍ය ආදායම් වැඩි කරන්න අපිට ආරංචියක් ලැබිලා තියෙනවා ඉන්ධන සඳහා වැට් බදු බද්දක් අය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඉල්ලීමක් කළා දෙනවා කියලා අපිට ආරංචියක් ලැබිලා තියෙනවා. ඉන්ධන වලට බදු ගැහුවාට වැට් එකක් අය කරන්නේ නැහැ. එතකොට ඉන්ධන මිල වැඩි වෙයි. එතකොට මේ රටේ සංචිත වැඩි කිරීමට ක්‍රමවේදයක් හදලා නැහැ කියලා තියෙනවා. දැන් ගිය වසරේ බිලියන 2800ක් ඩොලර් බිලියන 2.8ක් නැහැ ගෙවන්න තිබුණා. මේ අවුරුද්ද ගෙවන්න තියෙන ඩොලර් බිලියන 5.2ක් බිලියන 5200ක් ඒ දෙක එකතුන ඩොලර් බිලියන 8ක් මේක ගෙවන්නේ නැහැ දැන්. ඒතකොට ගෙවන්නේ නැතුව නම් ඒ සල්ලි තියෙන්න ඕනේ. ඒතකොට කොහොමද ඒ සල්ලි දැන් සංචිත තියෙන ඩොලර් මිලියන 2.5යි භාවිතා කළ හැකි. භාවිතා කළ හැකි ඩොලර් මිලියන බිලියන 2.5ක් තියෙද්දි කොහොමද අර වගේ ගණන් ගෙවන්නේ? දැන් ණය ගෙවන්නෙත් නැහැ. ණය ගෙවන්නේ නැතුව ආර්ථිකය බංකොලොත් භාවයේ මුදවා ගන්න විදියක් නැහැ. ණය ගිවීම ආරම්භ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තුළ දැන් සංචිත මේ රුපියල් ශක්තිමත්ව තියාගන්න මහ බැංකුව මේ පසුගිය මාස දෙක තුනේ ඩොලර් මිලියන 200ක් එළියට දාලා තියෙනවා. මේවා තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් බලන්නේ. ආදායම දලදේශීය නිෂ්පාදනයේ 9%යි වියදම දලදේශීය නිෂ්පාදනයේ 19%යි. ඉතින් ආදායම වැඩි කරගන්න කියලා කියනවා. වියදම අඩු කරගන්න කියලා කියනවා. හැබැයි වියදම අඩු කරගන්න දැන් කොහමද අයවැයෙන් මම දැක්ක ජනාධිපතිතුමා කියලා තියෙනවා පසුගිය දිනක මේ 2024 අයවැයේදී පුදුම සාගර දේවල් විශාල ප්‍රමාණයක් දැනගන්න ලැබේ. දැන් මේක මේ කිව්වේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ දෙවෙනි වාරිකේ දින්නේ මේක දෙනවා දෙන්නේ නැහැ කියලා කිව්වට පස්සේ තියෙන ඉස්සෙල්ලා. දැන් මේ පුදුම සාගර දේවල් කරන්න හම්බ වෙන්නේ නැහැ මේ ප්‍රශ්න නිසා. ඒ නිසා තමයි ජනාධිපතිතුමාට තරහ ගිහිල්ලා දැන් මේ ඇවිල්ලා දැන් මේ මාධ්‍ය වේදිකාවටත් කෑ ගහනවා අපිටත් පාර්ලිමේන්තුවේත් ඇවිල්ලා කෑ ගන්නවා එකතු වෙන්න කියලා කියනවා. ඉතින් මේ තත්ත්වය තුළ දැන් මේ වන විට දැන් අද රත්නසේකර මන්තුමා කතා කළා මහාචාර්ය මේ ප්‍රශ්නේ විශ්වවිද්‍යාල මහාචාර්ය විශ්වවිද්‍යාල මහාචාර්යවරු දැන් ඉන්නේ 8500න් දැන් ඉන්නේ 6000යි 2500ක් රට ගිහිල්ලා දැන් අලුතෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගත්තාම මේක 12500ක් පමණ අවශ්‍යයි. එතකොට කොහමද මේ මහාචාර්යකේ කුරුණෑගල මහාචාර්යකේ ගන්න මහාචාර්යවරු ගන්නෙ? මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බැංකුකරුවන් පුහුණු බැංකුකරුවන් 2000කට වැඩි ප්‍රමාණයක් රට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ඉංජිනේරු 260ක් පමණ රට ගිහිලා තියෙන විදුලි ඉංජිනේරු. ඉතින් මේ බුද්ධිගලණයත් එක්ක මේ රට ඉදිරියට කොහමද අරයි යන්නේ? ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුව හිතක් පපුවක් නැතුව රටේ ජනතාවට විශාල වශයෙන් බදු ගහමින් මේක ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරනවා තව තවත් බදු ඉදිරියට එදෙන්න අපි ධනබද්දක් ඉස්සරහට එන බව ප්‍රකාශ කරලා තියෙනවා මේ විශේෂයෙන්ම ඉන්ධන සඳහා වැඩ් බද්ද එකතු කරොත් තවත් ඉන්ධන මිල ඉහළ යනවා එතකොට ඉන්ධන මිල පාලනය කිරීම පුද්ගලික අංශයට ඒ වගේම ගෑස් මිල පාලනය කිරීම පුද්ගලික අංශයට දෙන්න යනවා ඉතින් වහාම මේ ක්‍රමවේද වෙනස් කරලා රටේ ජනතාවට ජීවත් වේකේ පරිසරයක් සදන්න මේ රට මේ රජය උනන්දු වෙන්න ඕනේ එහෙම නැත්නම් වහාම මැතිවරණ නැති අලුත් රජයක් පත් කර ගැනීමට වැඩිපුර සකස් කළ යුතුයි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු ප්‍රේමනාසි දොළවත්ත මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා මූලාසනය සඳහා ගරු මන්ත්‍රි ඕඩර් ප්ලේස් කරු මූලාසනය සඳහා ගරු මන්ත්‍රි උතුරන නමක්
ගරු KPS කුමාර්සිරි මැතිතුමා යෝජනා කරන මන්ත්‍රිතුමාව මූලාසනයට යෝජනා කරනවා
මම සෙකන් කරනවා
ගරු KPS කුමාර්සිරි මැතිතුමා මූලාසනයට
ගරු දොළවත්ත ගරු මන්ත්‍රීතුමා විනාඩි 10ක කාලයක් ඔබතුමාට.
විනාඩි
10ක්.
සුති ගරු සභාපති ගරු මන්ත්‍රීතුමනි සභාපතිතුමනි මම හිතන්නේ අද මෙන්න මෙිට මේ ඉදිරිපත් කරන සංශෝධන තුල විශාල වශයෙන් අපිට ගැටලුකාරී තත්වයන් නිර්මාණය වෙලා තිබ්බ සමහර කාරණාවලට පිළිතුරු ලැබෙනවා. විශේෂයෙන්ම අපි අද වෙනදා අපි පළපුරු අපි පුරුදු කරපු විදිහට කටයුතු කරනට වඩා එහාට ගිහිල්ලා ගුවන් ශේෂ්ත්‍රය තුල ගුවන් යානා ශේෂ්ත්‍රය තුල අපිට සිද්ධ වෙනවා වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට කටයුතු කරන්න විශේෂයෙන්ම අපි හැමදාම පුරුදු වෙලා හිටියේ රජය විසින් සියලුම ආයතන පවත්වාගෙන යතුයි කියන කාරණය රජයට ඒකාධිකාරය ලබා දෙන්න තමයි අපේ තිබ්බ විශ්වාසය තිබ්බේ හැබැයි අපි වෙනකොට අපි මේ පහුගිය කාලේ අපි මූණ දීපු ඒ ආර්ථික ගැටලුත් එක්ක අපිට තේරෙනවා සමහර කාරණා අපි විශ්වාස කරපුවා වැරදි කියන කාරණේ. ඒක අද සමාජය විසින්ම ජනතාව විසින්ම අද මතු කරනවා සමහර රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයි කියලා. විශේෂයෙන්ම ප්‍රවාහනය ඒ වගේම නොයෙකුත් රාජ්‍ය ආයතන බොහොමයක් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක කස්ටම් එක මේ වගේ සියලුම කාරණා කරන්න පුළුවන් එකී නොකේ ඒ කියන්නේ මිනිස්සුන්ට වැඩක් කරගන්න ගිහිල්ලා ඒ වැඩේ පරක්කු වෙනකොට මිනිස්සු අවසානයේ කියනවා මේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕනේ කියලා මිනිස්සු ප්‍රකාශ කරන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අද සිවිල් ගුවන් සේවා මේ අදාළ වෙනස් කිරීම තුල අධිකාරිය තුල වෙනස් කිරීම තුල අද මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන්න පෞද්ගලික ආයතන වලට ලබා දෙලා පෞද්ගලික ව්‍යවසායකයන් අවස්ථාව ලබා දීලා වඩා අර මොනොපොලි එක අයින් කරලා වඩා පුළුල් පළල් පරාසයක් තුල පුද්ගලික අංශයට හැසිරෙන්න අවශ්‍ය ඉඩ ප්‍රසා ලැබිලා තිනවා. ඒකම විශේෂයෙන්ම අමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අමතුමා දැන් පලාලි ගුවන්තොටුපළ දැන් මේ වෙන විට ගුවන් යානා 200ක් ඇවිල්ලා තියෙනවා. සංචාරක 27000ක් විතර ඇවිල්ලා තියෙනවා. පලාලි ගුවන්තොටුපළේ කාර්ය සිද්ධ වෙනවා. අපි දන්නවා නොයෙකුත් ගැටලු අමාරුකම් එක තමයි මේ කාර්ය අද කරගෙන යන්නේ. එතුමාට අපි විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සංශෝධන තුල දැන් අපි දිගටම අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු සමහර වෙලාවට කතා කරනවා මේ චෝදනා මුඛිනුත් සමහරවිට කතා කරනවා මේ ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අපිට සිද්ධ වෙනවා වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට කටයුතු කරන්න. එහෙම නැත්නම් දැන් මම උදාහරණයක් ගන්නම් කරු සභාපතිතුමනි දැන් මම මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු සංස්ථාපනය කරන්න ඉදිරිපත් කරපු 50 කටුම්පත් දෙකක් තියෙනවා මේ අපේ මැඩිල්ලි හාමුදුරුවන්ගේ සිංහලයේ සංවිධානයයි Eastern Church Believers කියලා ආයතනය. මේ ආයතනය Eastern Church Believers ආයතනය සභාපතිතුමනි රුවන්ඩාවේ ඉඳලා ආසියාවේ දක්වා මේ සියලුම තැන්වල වැඩ කරන අවුරුදු 30ක් තිස්සේ මෙහි කිතුදහම සම්බන්ධයෙන් අදාළව කටයුතු කරන ආයතනයක්. මෙන්න ඔබෝ දින පහුගිය දිනක මේ ආයතනය කල්පනා කරනවා මේ ලංකාවට ඩොලර් account එකක් ඕපන් කරන්න ඩොලර් account එකක් handle කරන්න අවශ්‍යයි කියලා. මේගොල්ලෝ දිගින් දිගටම ජනතාවට සේවය කරන අය විශාල වශයෙන් ජනතාවට ආධාර කරනවා. ඉතින් මේ මූලස්ථානේ බිහි කරන්න මහජන බැංකුවේ බැංකු ගිණුමක් ඕපන් කරන්න ඩොලර් මිලියන 2ක් ලංකාවට එවනවා. ඩොලර් මිලියන 2ක් ලංකාවට වුවහම මේකේ නිෂ්කාසනය කරන අර කාරණා මේ කාරණා අහලා මොකද කරන්නේ මේ ආයතනය කල්පනා කරනවා. ඉතින් අපි මොකටද මේ සල්ලි වල මේ ලංකාවට මේලා උදව් කරන්නේ මේ උදව්වක් කරන්නේ. වහම අරන් යනවා රුවන්ඩාවට. ඒ ඩොලර් මිලියන 2ක් රුවන්ඩාවට අරන් ගියා. අර ඩොලර් account එක ලංකාවට හම්බුන්නේ නැහැ. අරන් ගිහිල්ලා රුවන්ඩාය පීට. ඇති ඒ නිසා මේ විදිහට තමයි දිගින් දිගටම කටයුතු කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතනවා මේ කතාව තුළ මේ අහන් ඉන්න අදාළ අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් හොයලා බලලා විමර්ශනය කරයි. මොකද මේ ලංකාවට ආපු ඩොලර් මිලියන 2 සහ දීර්ඝ කාලීනව ඉස්සෙන්ෂස් බිලීවර්ස් ආයතනය තුළ මේ රටටත් සහනයක් වෙලා මේ කලාපය තුළත් සහනයක් වෙලා මේ රටට යම් ආකාරයේ පදු මුදලක් ඉතුරු වෙන තිබ්බ අවස්ථාවක් නැතුව කියන. ඒකම කරු සභාපතිතුමනි මම මේ ළඟදී මහාචාර්ය රාජසෝමදේව මහත්තයත් එක්ක සතියක කාලයක් සීගිරියේ වැඩමුළුවකට සහභාගී වුණා. සීගිරියේ මේ 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 සීගිරිය තුල තියෙන සුවනීය සිගුරන්න තියෙන රාජ්‍ය ආයතන තුල සීගිරි කෞතුකාගාරයේ අවුරුදු ගානකින් දැන් හුරු ටිකක්වත් ගාලා නැහැ. සීගිරිය කියන්නේ මුදල් උත්පාදනය කරන ආයතනයක්. විශාල වශයෙන් මුදල් උත්පාදනය කරන රටක. හැබැයි සීගිරි කෞතුකාගාරයට හුරු ටිකක් පිරියම් කළ නැහැ අවුරුදු ගානකින්. මේ සුවනීය සිගුරන තැන සුවනීය ලබා දෙන කවුරු හරි සුද්දෙක් හරි කවුරු හරි සංචාරකයෙක් කියලා ඒක ඉල්ලුවම ලබා දෙන බ්‍රවුන් පේපර් කෝලේක දාලා. දැන් මේකට පුද්ගලික ආයතන ඕන් තරම් බැදිහත් වෙලා තිනෝ අවුරුද්දක් තිස්සේ කියන එක ආයතනයක් මම දන්න මගේ මිත්‍රයෙක්ගේ මම කැමතියි මේකට අවශ්‍ය මේ අමුද්‍රව්‍ය මේ අමු රෙදිග් වලින් නිර්මාණය කරපු ලස්සන කවරයක් දෙන්න මේ නොමිලේ දෙන්න. හැබැයි ඒ කියන කාර්යයන් නියාමනය කළා අහලා කරලා ඒ අවශ්‍ය අවසර අරගෙන කරලා කරන්න මේ රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මම මේ ගරු අමැතුමාට මේ පුංචි පුංචි ඔයගේ මේ කවරයක් ගහන්න මේ කවරයක් ගහන්න අවශ්‍ය இல்ல නේද? තුමාට කියන අවස්ථාවක් නැහැ. මේ ලිලාරින් ඉල්ලීමක් කළදී මම මේ අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරු දැනගන්න ඕනේ. අර ගාමිණී නීති කියලා කවුද මහත් එක්ක එක කරන්නේ? හැබැයි ඕක මමත් එක්ක ගියේ YouTube එකට ගියා කියලා මාත් එක්ක ගියේ ආයතනයේ පුද්ගලයෝ net fm එකේ. ඒ මාත් එක්ක ගියා ඒ රාජ්‍ය සේවකයව අයින් කරලා කියලා මට ආරංචියක් ආවා. ඉතින් එහෙම තමයි මේ රටේ සමහර රාජ්‍ය ආයතනවල දැන් දේශපාලකයන් කියන්නේ පලි ගන්නවා කියලා. රාජ්‍ය ආයතන ලිලාරින් පලි ගන්න තත්ත්වය දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි වෙනස් විදිහට හිතන්න ඕනේ වෙනස් විදිහට කටයුතු කරේ නැත්නම් අපිට මේ කාලය තුල මේ තත්ත්වෙන් ගොඩ එන්න විදියක් නැහැ. දැන් විපක්ෂය හැම වෙලෙම කියන්නේ මේ ආණ්ඩුව හිතක් පපුවක් නැතුව වැඩ කරනවා කිසිම තෙතමනයක් නැහැ ඔවැනි කාරණා තමයි කියන්නේ. ඉතින් මම හිතනවා විපක්ෂයට ඉතින් විපක්ෂය බලන් ඉන්නේ කවද හරි මැතිවරණයක් තියලා කටයුතු කරන්න. විපක්ෂය කියනවා පරස්පර විරෝධී ප්‍රකාශ සමහර අවස්ථාවල කියන IMF එක කියන අපි ඒ අවශ්‍යතා සපුරලා නැහැ. සමහර වෙලාවට IMF එකෙන් කියනවා ඉන්ධන වලටත් වැට් එකක් ගහන්න කියලා අපි ඒක නොගහ ඉන්නේ මිනිස්සුන්ට අමාරු නිසා. එතකොට දැන් ඉන්ධන වැඩිවීම මාසික පේනවා. හැබැයි මං හිතනවා ගරු අමතුමා පොරොන්දු වුණා විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා පහුගිය කාලේ. අමතුමා විදුලි බිල වැඩි කරගන්නේ නැහැ කියලා අපි අපිටත් ඒ වගේ මත තියෙනවා. අපි ඒවා අමතුමත් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි දිගින් දිගටම සහන දීලා මේ අමාරු තත්වය තුළ සමහර බෙහෙත් තියෙනවා අමාරුයි තිත්තයි සභාපතිතුමා. සමහර දේවල් තියෙනවා පිළිකා තියෙනවා සමහර දේවල් කඩලා අයින් කරන්න ඕනේ සමහර
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
සභාපතිතුමා ඉතින් ඒ නිසා අපි දේශපාලන තීන්දුව తీරන ගන්නේ ආපහු ඊළඟ පාර පාර්ලිමේන්තු වෙන්න ඕනේ කොහොමද ආපහු අපි බලය ගන්නවද ඒ කියන කාරණා නෙමෙයි බලන්න ඕනේ මේ තීර තත්ත්වයෙන් රට ගොඩ ගන්න අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඕනේ ඒ නිසා තමයි සමහර අදේශපාලනික දිරව ගන්න බැරි මිනිස්සුන්ට සමහරට අමාරුවට දැනෙන තීන්දුව తీරන ගන්න මොකද හේතුව එහෙම තීන්දුව తీරන ගත්තේ නැත්නම් බැංකුවේ දාලා තියෙන මුදල් ටිකවත් ගන්න බැරි තත්ත්වෙ මේ රටේ ආර්ථිකයනවා. ඒක වළක්ව ගන්න තමයි අපි මේ සියලු තීරණ ගන්න කියන කාර්යය මතක් කරන්නේ. අද බොහොමයක් වෙලාවට සභාපතිතුමා දැන් මේ දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ටීවී එකට දීපු ඉන්ටර්වයුව එකේන බොහොම අමාරුවෙන් කතා කරනවා මේ විපක්ෂයේ. ඒත් කියන්නේ මම හැමදාම සීන දකපු දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රාජතාන්ත්‍රික ස්වභාවය සහ ලිබරල් ස්වභාවය සහ මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ වාමාංශික ස්වභාවයත් එක්ක එක්කුණු නායකයෙක් මේ රටට පත් වෙනවා නම් හොඳයි කියලා. දැන් අද පැහැදිලිවම දැන් ඒකේ ප්‍රතිඵලයක් කියලා තමයි අපි ටයිකෝඩ් ඩාබු ගෝඨාභය මහත්තයා කිනාවේ. හැබැයි ටයිකෝඩ් ගහපු ගෝඨාභය මහත්තයා මේක හරි ගැස්ස ගන්න බැරුව ගියා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බොහොම කෙලින් රට සම්බන්ධයෙන් සුවයිරීත්වයේ සම්බන්ධයෙන් රට සම්බන්ධයෙන් කතා කරනකොට විපක්ෂයට තේරෙනවා දැන් අමාරුයි තත්ත්වේ දැන් මේ හදන්නේ වාමාංශික සම්දිතිකත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගන්න කියලා. ඒ නිසා මම මේ වෙලාවේ කතාව කොයිලෙව මැතිවරණ ගැන කතා කරන්නේ සභාපතිතුමා. මම කතා කරන්නේ මේ රටේ නායකයෝ මේ රට සංවර්ධනය කරන්න ඕනේ. මැතිවරණ තියෙන තව අවුරුද්දකින් ඒ මැතිවරණ වලට අපි වෙදිලා වෙන් වෙලා මැතිවරණ වලට ක්‍රියාත්මක කරමු. හැබැයි මේ රටේ නායකයා කරන ක්‍රියා සම්බන්ධයෙන් හොඳ දේ හොඳයි කියලා දකින්න. මහින්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ දීපු ඉන්ටර්වයුව එක රට වෙනුවෙන් හොඳයි නම් හොඳයි කියන්නේ. හැබැයි එහෙම නැතුව මේ බය වෙලා වාමාංශික හරි වාමාංශික ස්වභාවයේ තියෙන ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා ලැබෙයි ජනාධිපති සිහිනේ අයිම වේ කියලා කරුණා කළා මේ විවේචන කරන්න එපා කියන කාර්යය කියන්න ඕනේ. ඒකම
අවසන් කරන්න ඔබතුමාගේ කාලය
අවසන් කරන්න ඔබතුමා සමවතුම අවසාන වශයෙන් ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයා අපි ගරු කරන කෙනේ ප්‍රේමදාස චරිතය අපි ගරු කරනවා දුප්පත් මිනිසු ගැන හිතනවා හැබැයි අපි ඉතින් හිටියේ එතුමාගේ මාතාවට මවුතුමියට ඉතාමත් ආදරෙයි කියලා හැබැයි තාම මේ මකුරු අර මදුරු කොයිල් ප්‍රශ්නේ දැක්කම මට ඇත්තටම දුක හිතුණා. මොකද මාත් අම්මට බොහොම ආදරේ කෙනෙක්. ඉතින් අපි වැළුවේ අපි හරි ගෙනල්ලා මදුරු කොයිල් ටිකක් හරි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මාතාවට දෙන්න. මොකද බස් දෙනවා ලෝකෙට පරකාසි කතා කරනවා. තමන්ගේ අම්මගේ අවශ්‍යතාව ගැන බලලා නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් කියන කාරණය මතක් කරගෙන මම නියනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දොළවත්තගරු මන්ත්‍රීතුමනි. මීළඟට හරණි අමරසූරිය ගරු මන්ත්‍රී ඔබතුමියට විනාඩි 9ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අතවශ්‍යම අද මේ කතා කරන මේ සිවිල් ඒවියේෂන් අමෙන්ඩ්මන්ට් එකත් එක්ක තමයි මට මේ කරුණු කීපයක් මතු කරන්න අවශ්‍ය වෙන්නේ. අතවශ්‍යම මේ අමෙන්ඩ්මන්ට් එක පිළිබඳත් යම්කිසි සැකයක් මතු වෙන්න කාරණාවක් තමයි මට ඇත්තටම කතා කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපි දන්නවා ශ්‍රී ලංකන් එකත් එක්ක විශාල ශ්‍රී ලංකන් එයාලයින්ස් එක විශාල ගැටලු රාශියක් මතු වෙලා තියෙනවා. මේක පාඩු ලබන ආයතනයක්. මේ ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍යයි කියන එක කාලයක් තිස්සේ කතා කරන දෙයක්. නමුත් ශ්‍රී ලංකන් කියන එකත් අපි දන්නවා එකේ කොටස් තුනක් තියෙනවා. එකේ ග්‍රවුන්ඩ් හැන්ඩින් උත් කරනවා, කේටරින් උත් කරනවා, එයාක්‍රාෆ්ට් ඒ පැති තුනත් එක්ක තමයි යන්නේ. නමුත් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං සහ කේටරින් අපි දන්න තරමින් පාඩු ලබන් නැති ක්ෂේත්‍ර දෙකක්. ඒ අංශ තුලින් ශ්‍රී ලංකා නායතනයට මුදල් හම්බ කරගන්න හැකියාවක් තියෙන අංශ දෙකක් මේ දෙකම. දැන් එවැනි තත්ත්වයක් තුල මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං ඒ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං ශ්‍රී ලංකන් එකෙන් කරන එක තුලින් යම්කිසි විදියකට ඒ ආයතනයට ශ්‍රී ලංකන් එකට මේක තවදුරටත් මුදල් හම්බ කර ගැනීමේ හැකියාව තියෙද්දී මේක ගැන මොකද්ද මේ පනත තුලින් මේකට ශ්‍රී ලංකනයකට එන බලපෑම කියන එක ගැන ප්‍රශ්න මතුවෙනවා. මෙන්න මේ තත්ත්වයක් තුල මේ වෙලාවේ වෙනකොට මත්තල එයාපෝර්ට් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං කරන්නේ ශ්‍රී ලංකන් එක. නමුත් දැන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා සහ ඒක සඳහා ක්‍රියාත්මක වෙමින් යනවා. මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං කොටස මත්තල එයාපෝර්ට් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං ශ්‍රී ලංකන් එකෙන් ඉවත් කරලා වෙන ආයතනයකට මේක බාර දෙන්න. දැන් හරි, ඒක ඔබතුමාට අමාත්‍යවතුමාට ගන්න පුළුවන් තීරණයක්. ඒක හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ඒකේ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකන් එකේ දිගින් දිගටම පාඩු ලබන එකට මේක තවදුරටත් දරා ගන්න බැරි තත්ත්වයක් තුල නම් ඉතින් ඇත්ත වශයෙන්ම මොන හේතුවකටද මත්තල
මත්තල ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් දෙන්නේ පිටකට්ටියකට එයාපෝර්ට් ඇන් ඒවියේෂන් එකට දෙන්නේ. ඒක අපේ පත්නායක එයාපෝර්ට් එකේම පාලනය කරන අපේම සමාගමට දෙන්නේ පිට අයට නෙමෙයි.
ගරු අමාත්‍යතුමනි, මට ලැබිලා තියෙන තොරතුරු අනුව මත්තල එයාපෝර්ට් එකේ ශ්‍රී ලංකන් ස්ටාෆ් එකත් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල නිරත වෙනවා. 80 ගානක විතර සේවක මණ්ඩලයක් ඉන්නවා එතන ඒ වැඩ කරන. එතකොට දැන් ඒක මේ ඒවියේෂන් ඇතොරිටි එකට නම් බාර දෙන්නේ. එතකොට එතන ඉන්නේ ස්ටාෆ් එකට මොකද්ද සිද්ධ වෙන්නේ? ශ්‍රී ලංකන් එකෙන් ගරු අමතුම මුළු ප්‍රශ්නෙම ඉදිරිපත් කර. හරි 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 හරි.
ශ්‍රී ලංකන් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං කිරීමේදී කටුනායකට විශාල අඩුපාඩුවක් තියෙනවා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං කට්ටිය. ඒ නිසා ඒ කාටත් හැකියාව නැති වෙන්නේ. ඒ ඔක්කොම කටුනායකට අපි එක් කරගෙන එනවා.
හරි, ඔව්, ඒක තමයි ඔවුන්ට සිද්ධ වෙන්නේ. දැන් ඒ සියලුම සේවකයන් කටුනායකට මාරු කරනවා කියන තොරතුරත් මංගාව තියෙනවා. නමුත් ඒක ඒ සේවකයන් ඒ ඔබ හොඳින් දන්නවා. විශේෂයෙන් ඒ මත්තල එයාපෝර්ට් එක හැදෙනකොටත් ඒ මත්තල එයාපෝර්ට් එකට ස්ටාෆ් එක ගන්නකොටත් කොහොමද සිද්ධ වුණේ කියන එකත් ඔබ දන්නවානේ. එතකොට මේවා බොහෝ මේ සේවක මණ්ඩලයේ සියලුම දෙනා පාහේ ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මේ නගරයේ ඉන්න මිනිස්සු නෙවෙයි, ගම්මානවල ඉන්න මිනිස්සුත් මේකේ වැඩ කරනවා. දැන් මේ සියලු දෙනාම ඔවුන්ගේ ඔවුන්ට දැන් කටුනායකට එන්න සිද්ධ වෙලා තියෙනවා මේ මාරුවීමත් සමග. මේක තුලින් ඔවුන්ට විශාල ප්‍රශ්න මතුවලා තියෙනවා. සහ ඇයි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං මෙතන තියෙන ප්‍රශ්නේ? ඒ ඔවුන්ගේ මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං එතන මත්තල එයාපෝර්ට් එකෙන් කරගෙන යනවනම් සහ ඒකට ශ්‍රී ලංකන් එකට ආදායමක් ලැබෙනවනම් ඒක අයින් කරන්න හේතුව මොකද්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒක ඒ මොන අවශ්‍යතාව මොන පදනමින්ද ඒක අයින් කරන්නේ කියන එක ඒක පැහැදිලි නෑනේ ගරු අමතුමා. මොකෝ ඒක ඒක තුලින් ආයතනයට යම්කිසි ආදායමක් ලැබෙන සේවාවක් නම් ඇයි ඒක අයින් කරන්නේ?
ඕක එකක් තමයි දැනට මත්තල අතිරික්ත සේවක පිරිසක් ඉන්නවා. අපි ඒ අයව පුහුණු කරා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං වලට. එතකොට ඒ නිසා එතන අපිට ලාභදායි විදිහට අපිට මත්තල උපතුමිය දන්නවා මත්තල ගුවන්තොටුපළ විශාල පාඩුවකට වර්ෂයකට බිලියන් දෙකක පාඩුවකට යන්නේ. ඉතින් මේ පාඩුව මකාගන්න අපි යම් ක්‍රමෝපායන් යොදන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ වියදම අඩු කරගන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකන් එයාලයින්ස් වලින් අපෙන් අය කරන මුදල ඉතාම විශාලයි. ඊට වැඩිය අඩු මුදලකට අපිට කරන්න පුළුවන් එතන. මේ පිළිබඳව සම්පූර්ණම ශක්්‍යතා අධ්‍යයනයක් කරලා තමයි පාලන අධිකාරී මේ තීරණය ගත්තේ.
හරි ගරු ඇමතිතුමා, එහෙමනම් මුදල් කළමනාකරණය හරියට සිද්ධ වෙන හේතුවට නම් මේක කරන්නේ මම දැනගන්න කැමතියි. එතකොට මේ සඳහා අවශ්‍ය උපකරණ රාශියකුත් තියෙනවනේ, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං වලට අවශ්‍ය වන උපකරණ රාශියකුත් තියෙනවා. මේවත් මේ වෙලාවේ ශ්‍රී ලංකන් එකට අයිති උපකරණ හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් නමුත් දැන් සිවිල් ඒවියේෂන් එකට මෙම උපකරණ සියල්ලම ගන්නත් සිද්ධ වෙනවාද? ඒ සඳහා එතකොට ඔබගේ ශක්්‍යතා ඒ අධ්‍යයනය කියන්නේ අලුතෙන් මේ සියලුම උපකරණ ගන්නවා නම් එහෙනම් ඒකට යන වියදම කොපමණද? මේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නම් මත්තල එයාපෝර්ට් එකේ දැනටත් පාඩු ලබනවා නම්
දැනට මත්තල ගුවන්තොටු පොලේ තියෙන උපකරණ ඉතාම පරණ උපකරණ. ශ්‍රී ලංකන් එයාලයින්ස් ඊට පස්සේ අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් ඉල්ලා හිටියා ඒ ටික අපිට දෙන්න, එහෙම නැත්නම් අපිට මේවා මිලදී ගන්න වෙනවා කියලා. ඒ අය ඒ උපකරණ වලින් කොටසක් අපිට දෙනවා, ඉතිරි කොටස අපි ගන්නවා. මොකද දැන් මත්තල ගුවන්තොටුපළට විශාල ගුවන් ඔබතුමිය දන්නවා දැන් විශාල ගුවන් යාන ප්‍රමාණයක් දැන් එමින් පවතිනවා. ඉතින් ඒක නිසා අපිට ඒ සඳහා අවශ්‍ය හොඳ සේවාවක් ලබා දෙන්න අපි ආයෝජනයක් කරන්න ඕනේ ඒ ගුවන්තොටුපළ ගොඩ ගන්නට නම්.
ඒක තමයි ගරු අමතතුමා, යම් කිසි දෙයක් හොඳින් සිද්ධ වෙන තැන්වලදී ඒක තව අවුල් කරන්න කිසිම හේතුවක් නැහෙනි. ශ්‍රී ලංකන් එකෙන් මේ වෙලාවේ ඒක හරියට සිද්ධ වෙනවා නම් ශ්‍රී ලංකන් එකට මේකෙන් ආදායමකුත් ලැබෙනවා නම් මට තාම මං කියන්නේ ඔබ ඔය ඉදිරිපත් කරන තර්කය ඔබට අයිතියක් තියෙනවා ඒ තර්කය ඉදිරිපත් කරන්න. නමුත් මට දැනෙන විදියට නම් ඒක තර්කානුකූල නැහැ. මොකෝ එක අතකින් අපි
ගරු මන්තුතුමිය ඔබතුමිට විනාඩි දෙකක් කාලයක් තියෙනවා, ඔබතුමිට විනාඩියක් දුන්නා.
හරි, ඔබ මේ ශ්‍රී ලංකන් එකේ තියෙන ප්‍රශ්නත් එක්ක මත්තල එයාපෝර්ට් එකේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ වෙලාවේ මෙහෙම වෙනස්කමක් කිරීමේ ලොජික් එක අත වශයෙන්ම මට නම් තේරෙන්නේ නැහැ. අනිත් එක අවසාන වශයෙන් ඒක අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් ගැන තියෙන ඒක 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 තුල තියෙන ඒක එහෙනම් මේ පාඩු ලබන ආයතනයක් වෙනුවෙන් අපි මැදිහත් වීමේ අවශ්‍යතාවය තියෙන නම් ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාගේ ඔප්පු වෙච්ච වැරදි තියෙද්දි ඒ මුදල් නැවත ලබා ගන්න අපි කොහොමද මැදිහත් වෙලා තියෙන්නේ? ඒක ගැන අපි කිසිම අවධානයක් යොදවලත් නැහැ. ඒ පැහැදිලි වංචාවක් වෙලා තියෙන එකක අපි කිසිම මැදිහත් වීමක් නොකර මේ යම් කිසි විදියකට හොඳින් පවත්වාගෙන යන සහ මේ ආයතනයට ලාභයක් ලබා දෙන අංශය මේ විදියට මේ අවුල් කරන තැනකට එන්නේ මොකද්ද කියන එක ගැන නම් පැහැදිලි එකක් නැහැ. එතකොට මේ පුද්ගලීකරණය කියන එක තුලින් මොනෝපොලි එක කඩන්න ඕන කියන එක තුලින් ඇත්තටම නිකම් මේ හදනවා මේ මතයක් අනිවාර්යයෙන්ම රාජ්‍ය මැදිහත් වුණොත් මේවා පාඩු ලබනවා. පෞද්ගලීකරණය කරාම තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. නමුත් පෞද්ගලීකරණය කරනවා කියන්නේ තමන්ගේ මිත්‍රයන් අතර සේවාවන් බෙදලා දෙන එක නෙවෙයි. එතකොට දැනට මේ පුද්ගලීකරණය කියන එක අපි පැහැදිලිවම පේනවා මේ සිවිල් ඒවියේෂන් එක පිළිබඳ මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි. පෞද්ගලීකරණය කියලා කියන්නේ ආණ්ඩුවේ ගජමිතුරු සමාගම් අතර මේ සම්පත් බෙදලා දෙන එක. ඉතින් මෙතන මේක රාජ්‍ය අයිතියෙන් පුද්ගලීකරණය පුද්ගල ගජමිතුරුන්ගේ අයිතියට මේවා වුණා.
ගරු මන්තුමිය ඔබතුමේ කාර්ය අවසන්
ගජමිතුරු කල්ලිය අතට යවුවට මේ පාඩු ලබන ආයතනවත් රටේ ආර්ථික ප්‍රශ්නයවත් විසඳෙන්නේ නැහැ කියන එකත් හොඳින් මතක තියාගන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමිය. මීළඟට කාංචන විජේ ඉෂර ගරු ඇමතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. විශේෂම අද දවසේ මේ සාකච්ඡා කරන පනත් සහ නියෝග පිළිබඳව විවාදයට එකතු වෙමින් විශේෂයෙන්ම මට පෙර කතා කරපු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මතු කරපු ප්‍රශ්නවලට පිළිතුරුත් ඒ වගේම විශේෂයෙන්ම මම හිතනවා අභියෝග ගණනාවක් මැද්දේ අද දවසේ විශේෂයෙන්ම අපේ ගුවන් සේවා සහ වරාය කටයුතු පිළිබඳ අමාත්‍යතුමා මේ ගන්න ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවත් එතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් රටේ මේ ආයෝජන එකතු කර ගනිමින් විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳව ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මෙතනදී මතුවෙච්ච ප්‍රධානම කාරණා කීපයක් තමයි දැන් කියවුනේ හුඟක් වෙලාවට ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව කතා කරන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව කාටවත් මං හිතන්නේ ගැටලුවක් නැහැ ඒක පෞද්ගලීකරණය කළ යුතුයි ඒකට යම් ආයෝජනයක් තිය යුතුයි කියන මතය තමයි බොහෝ දෙනෙක්ගෙන් කියවුනේ හැබැයි ඒකට අදාළ වෙන ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලිං එහෙම නැත්නම් කේටරින් ගැන කතා වෙනට කියන්නේ ඒක ලාභ ලබන කොටස් දෙකක් ඒක සඳහා ආයෝජන ලබා නොගත යුතුයි ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා නොගත යුතුයි කියන එක. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි බලවෙනි කාරණාව අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ කිසිම දෙයකට ආයෝජනය කරන්න තමන්ට ලාභයක් ලැබෙන්නේ නැත්තම්. තමන්ට අලාභයක් සිදු වෙනවා කියලා දැනදෙන ඒ සඳහා ආයෝජනය කරන්න ලෝකේ කිසිම මූල්‍ය කළමනාකරණය පිළිබඳ අවබෝධයක් තියෙන තමන්ගේ මුදල් ආයෝජනය කරලා ඒ සඳහා අලාභයක් නම් ලැබෙන්නේ ඒකෙන් තමන්ට යම්කිසි ආපසු යම්කිසි ලයක් ලැබෙන්නේ නැත්නම් ආයෝජනය කරන මුදලවත් ලැබෙන්නේ නැත්නම් ඒකට කිසිම පුද්ගලයෙක් පැමිණෙන්නේ නැහැ. අපි ජනප්‍රිය මතයක් හැටියට කියනවා ශ්‍රී ලංකන් එයාලයින් එක දුන්නට කමක් නැහැ. හැබැයි ඒකට අනුබද්ධ වෙලා තියෙන මෙන්න මේ දෙක දෙන්න යන්න එපා. එතන කවුද මූලාසනේ මන්ත්‍රීතුමනි අලාභ තියෙන දේ අරගෙන ලාභදේ සඳහා පමණක් ආයෝජනය නොකර ඉන්න කතා උත්සාහ කරන්නේ. ඒ නිසා මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන එක අපිට කොටස් තුනක් වශයෙන් අපිට ආයෝජනය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අපිට යම්කිසි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට යනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය, ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලිං, කේටරින් කියන තුනම එකට කටයුතු කරලා මිසක් මම නම් විශ්වාස කරන්නේ නැහැ ලෝකයේ කිසිම ආයෝජකෙක් මේ තියෙන தත්ත්වේ මත ලංකාවට එයි කියලා මේ කටයුතු කරා. ඒක කරන්නේ පෞද්ගලික ව්‍යාපාරයක් හැටියටද රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් හැටියටද නැත්නම් රජයම ඒක කාර්යක්ෂම කරලා කරනවද කියන එක වෙනම ගන්න ඕන තීන්දුවක්. මේක හුඟක් වෙලාට හිතනවා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිල කියලා කියන්නෙම පෞද්ගලික අංශයට සඳහා මේක දොර විවුර්ත කිරීම කියන එක. නෑ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිල ඇතුලේ රජය යෝජනා කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. එකක් තමයි පෞද්ගලික අංශයත් එක්ක සම්පූර්ණ මේ කටයුත්ත කිරීම. දෙක පෞද්ගලික අංශය සහ රජය ඒකාබද්ධ වේ වැඩපිළිල කිරීම. තුන රජය ඒක කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර ගැනීම. සෝ මේ තුන ඔස්සේ තමයි අපිට ප්‍රතිව්‍යුහගත කිරීමේ කරමුණ කරන්න වෙන්නේ. අද දවස වන විටත් ශ්‍රී ලංකන් කේටරින් එක ලාභ වුණත් ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලිං ලාභ වුණත් ඒ ලාභෙන් වැඩි කොටසක් යන්නේ අපිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නඩත්තු කරන්න නම් ඒට වැඩි මුදලක් අපිට තව ආයෝජනය කරන්න වෙනවා නම් ඒ ලාභෙන් ලැබෙන කොටසටත් වැඩි මුදලක් බදු වශයෙන් එකතු කරන මුදල් වලින් ඒ ආයතනයේ දුවන්න ගරු මූලාසන හිමන්ත්‍රීතුමනි ගුවන් යානයේ පාවිච්චි කරන පිරිස සහ පාවිච්චි නොකරන පිරිස දෙකම මේ සඳහා අද දවස වෙනට දායකත්වය ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා ලෝකයේ කොහෙවත් දැන් ඉන්දියාව ගත්තත් අපේ අසල්වැසි රටේ එයා ඉන්දියා කියන එක ටාටා සමාගමත් සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට ගියා. දැන් ටාටා සමාගමයේ එයා ඉන්දියා එක අරගෙන ෆ්ලයිට්ස් 1500ක් අලුතෙන් එකතු කරන්න පයිලට්ස්ලා 4000ක් තව ඔවුන්ට එකතු කරගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ සමාගම් වලට ලෝකයේ තියෙන සමාගම් වලට ගුවන් යාන පමනන්නේ ගුවන් තොටුපළවල් අයිති. දැන් ඉන්දියාවේ අදානි සමාගම ගත්තත් ගුවන් තොටුපළවල් අයිති. ඉන්දියාවේ ටාටා සමාගමන ගත්තත් ගුවන් තොටුපළවල් අයිති. ලෝකේ හැම තැනක මෙහෙම තියෙනවා. එමිරේට්ස් එක එන්නේ නැහැ ගුවන් යානය විතරක් ගන්න නම් එන්නේ නැහැ ගරු මුලාසනේ. කවුරේ බලාපොරොත්තු වෙනවා එමිරේට්ස් එක නැවතෙයි. ඇවිල්ලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පමනක් ඇවිල්ලා ආයෝජනය කරයි කියලා එහෙම වෙන්නේ නැහැ. එනිසා අපි මේ යථාර්ථය අවබෝධ කරගන්න ඕන. මේවා ජනතාවට සමහරලාවට ජනප්‍රිය මතයන් හැටියට ඒවා ප්‍රකාශ කරන්න හොඳයි. හැබැයි ප්‍රකාශ කරත් අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. මේ කාරණාවලදී අපි තව දුරටත් අලාභ ලබමින් මේ කටයුත්තේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන එක නැත්තරම නැති කරලා දා ගන්නවද? එහෙම නැත්නම් අපි මේ තියෙන තත්ත්වෙන් හරි එළියට එන්න ඒ අවශ්‍ය සේවාවන් ලබා ගන්න ගමන් රටේ ඒ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා සංචාර කර්මාන්තයත් ඉලක්ක කරගෙන අපේ භාණ්ඩ ප්‍රවාහනයේ සඳහාත් අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මේ කටයුතු ශක්තිමත් කරගන්නවද කියන එක. ඒ නිසා ඒ වෙනුවෙන් තමයි අපි තීන්දුව తీරන ගන්න ඕන. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ගුවන් යාන ඉන්ධන පිළිබඳව පහුගිය කාලේ දැඩි කතාබහට ලක් වුණා. හැමදාම පුවත්පත්වල තිබුණේ ගුවන් යාන ඉන්ධන ලංකාවේ නැහැ. ඒකින්ද අපිට ගුවන් යාන ලංකාවට එන්නේ නැහැ කියලා. අපි ඇත්ත කතාව කතා කරොත් මීට මාස 12කට ඉස්සෙල්ලා ශ්‍රී ලංකන් ගුවන් සේවයට පවා යන්න සිද්ධ වුණා. මේ රටෙන් පිටර ගිහිලා තමයි ගුවන් යාන ඉන්ධන ගන්න සිද්ධ වුණේ. ඉන්දියාවේ චෙන්නයි නුවරට යනවා ගුවන් යාන ඉන්ධන ටික ගන්න. මෙහෙන් ගහගෙන යන්නේ කොටසයි ඉන්ධන. ඊට පස්සේ ආයෙ එනකල් ටැංකිය පුරවගෙන ඉන්නේ වෙන රටවල් වලින්. ඇයි මෙහෙ තිබුණේ නැහැ? තිබුණු ඉන්ධන තිබුණත් ඉතාමත්ම අධික මිලකට. ඒක තිබුණේ ඒකාධිකාරයක් තිබුණා අපේ ලංකා කණිත නිදිරි සංස්ථාල පමණයි බලයලත් නියෝජිත හැටියට ගුවන් යාන ඉන්ධන විකුණන්න පුළුවන්කම තියෙන. අපි ඒකට සංශෝධන පනත ගෙනාවා. අවාසනාවට සංශෝධන පනත ගෙනාවා. මේක විපක්ෂේ විරුද්ධ වුණා. හැබැයි වාසනාවට ආණ්ඩු පක්ෂයකට සහය දීලා ඒක සම්මත කරගත්තා. දැන් අද දවසේ අපිට ගුවන් යාන ඉන්ධන ආනයනය කිරීම සඳහා ඒ විවිධ පාර්ශ්වයන් වෙනුවෙන් ඒ බලපත්‍ර ලබා දීලා ඒ ගුවන් යාන ඉන්ධන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එකක් අපි කල්පනා කරන්න ඕන. දැන් ලංකා කණිත තෙල් නිලධාරී සංස්ථාව ඔවුන්ගෙන් පැත්තෙන් බලන්නේ ගුවන් යාන ඉන්ධන තමයි හොඳම ලාභ ලබන්න තියෙන ක්‍රමය කියලා. ඇයි ඒකාධිකාරයක් තියෙනවා කියන මිලට ගන්න වෙනවා. හැබැයි ඒකෙන් අපේ අරමුණ ඉෂ්ට වෙනවද? අපේ අරමුණ මොකද්ද? ගුවන් යාන ඉන්ධන වලින් ලාභ ලබන එකද? එහෙම නැත්නම් ගුවන් යාන වලට අවශ්‍ය ඉන්ධන ටික සාධාරණ මුදලකට ලබා දීලා මෙහෙට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ටිකට් පත්වල මිල පහළ කරන එකද? ඒ සේවය ලබා දෙන එකද? එනිසා අපි කණිත්තර සංස්ථාව හැටියට අපි තීරණයක් ගත්තා. අපි ලාභ ලබන්න නෙවෙයි මේක සේවයක් හැටියට පවත්වාගෙන යන්න මේ කටයුතු කරන්න ඕන කියලා. ඒ නිසා මම හිතනවා තව එක පියවරක් ගිහිල්ලා අද ගුවන් සේවා අමාත්‍යවරයා විශේෂයෙන්ම ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගෙන මේ තියෙන පහසුකම් වර්ධනය කරන්න. මොකද 40,000ක ටැංකියකින් මෙට්‍රික් ටන් 40,000ක ටැංකියකින් අපිට මේක කරන්න බෑ. ඒ නිසා ටෙන්ඩර් කැඳවලා තියෙනවා, ව්‍යාපෘතියක් දීලා තියෙනවා. මම හිතනවා ඒක හොඳයි අපේ රටට. මොකද සමහර සමාගම් කියනවා ඔවුන්ගේම ගුවන් යානා සැපයුම් කරුවන් ඔවුන්ට අවශ්‍යයි කියලා. සිංගප්පූර් එයාලයින් වගේ ගත්තොත් එහෙම, ඩුබායි වල එමිරේට්ස් එහෙම ගත්තොත් එහෙම සැපයුම් කරුවා 6 දෙනෙක් 7 දෙනෙක් ඉන්නවා. ඒක අධිකාරයක් නැහැ. ඒතර අපිට පුළුවන්කම තියෙනවා අනෙකුත් මේ ලෝකයේ කලාපයේ තියෙන ගුවන් යානා පවා මේ රටට ආකර්ෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම අගෙන හිටිය අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා මට පෙර කතා කරා. එතුමා කතා කරා මේ ලාභ ලබන ආයතන විතරක් දෙනවා, පාඩු ලබන ආයතන. මම දන්නේ මොන ආර්ථික ක්‍රමවේද යටදද ඕන මිනිහෙක් පාඩු ලබන ආයතන විතරක් ගන්නෙන්නේ කියලා. ඒ නිසා අපිට ලාභ ලබන ආයතන, පාඩු ලබන ආයතන කියලා අපිට වෙන් කරන්න බෑ. කාර්යක්ෂමතාවය වැඩි කරන්න නම්, සේවාව පුළුල් කරන්න නම්, ඒ සේවයේ ජනතාවට උපරිම සේවයක් ලැබෙන ආකාරයට යන්න නම් ලාභද පාඩුද කියලා නෙවෙයි අපි ඒක බලන්න ඕන. කාර්යක්ෂමතාවය සහ පහසුකම් වැඩි කිරීමට, සේවාව වැඩි කිරීම සඳහා කරන්න පුළුවන් ක්‍රමවේද යන්න ඕන. ගරු මුලාසේ මන්ත්‍රීතුමනි ඒ වගේම එතුමා කතා කරා නම් මේ ඉන්ධන මිල වැඩි වෙනවා, ගෑස් මිල වැඩි වෙනවා කියලා. හැබැයි මේ ඉන්ධන මිල වැඩිවීමත් ගෑස් මිල වැඩිවීමත් සිදු වෙන්නේ මාස 10කට පස්සේ, සැප්තැම්බර් මාසෙත්, ඔක්තෝබර් මාසෙත්, ජූලි මාසෙ, ජුනි මාසෙ, මැයි මාසෙ, අප්‍රේල් මාසෙ, මේ හැම මාසෙකම ඉන්ධන මිල අඩුවේගෙන ආව පහුගිය අවුරුද්ද ඉඳලා. අඩුවේගෙන ඇවිල්ලා ලෝක වෙළඳපොලේ තියෙන තත්ත්වයන් එක්ක යනකට වැඩි වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස කීපය යනකට නැවත වතාවක් ආයේ අපිට පේනවා සාමාන්‍ය නොවැම්බර් දක්වා ලෝක වෙළඳපොලේ ඉල්ලුම වැඩි. ඒ වගේම සැපයුම අඩුයි. ඉල්ලුම වැඩි, සැපයුම අඩු වෙනකොට මිල ඉහළ යනවා. ලෝකයේ ඒ තත්ත්වයක් එක්ක යනකොට වැඩි වෙන කාලයන්තියේ, පහතරන කාලයන්තියේ. ඒ අනුව කටයුතු නොකරපු නිසා තමයි අපේ රටේ බදු ගෙවන ජනතාවට ඉන්ධන ගත්තත් නැතත් ඒ වෙනුවෙන් අද මුදල් දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නිසා මේ කටයුතු අපි මිල සූත්‍රයක් අනුව තමයි කටයුතු කරන්නේ. ඒ වගේම අහුවා සිනොපෙක් සමාගමද තීරණය කරන්න කියලා. අපි පැහැදිලිව කියන්න ඕන ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා තමයි අපි සාමාන්‍යයෙන් හැම මාසෙකම පළවෙනි සතිය තමයි මිල යාවත්කාලින කරන්නේ. ඒතරයි සමාගම් වලට අපි කියනවා මෙන්න මේක තමයි උප්පරිම මිල. ඒ උප්පරිම මිලට වඩා උඩින් කාටවත් මේ මිල තියන්න පුළුවන් කමක් නැහැ. ඒ සමාගම් හැම එකක්ම මිල තියලා තියෙන්නේ, අපි උප්පරිම මුලක් දාලා තියෙනවා. උප්පරිම මිලට අඩුවෙන් තමයි සිරොපෙක් සමාගමත් අලෙවි කරන්නේ. සෑ එතුමාටත් මම හිතන්නේ සම්බන්ධ බින්දන පෙරවුම් වල තියෙනවා. එතුමත් කැමති නම් තව අඩුවෙන් විකුණන්න කැමති නම් ඒක විකුණන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට වැඩිය ඉහලින් යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. නිසා අපි අද වෙනකොට නියාමන ආයතනයක් සකස් කිරීම සඳහා සාකච්ඡා කරගෙන යන කණිත්තර සංස්ථාවටත්, විශේෂයෙන්ම දැනට නියාමනය කරන්නේ අමාත්‍යංශය, පහුගිය කාලේ නිමා නියාමනය සහ බෙදා හැරීම කියන දෙකම කරේ කණිතල් නිදිගත් සංස්ථාව දැන් අපි මේ අලුත් සැපයුම් කරුවන් එක්ක අලුතෙන් ඉදිරියේදී ඇති වෙන සැපයුම් කරුවන් එක්ක තරංගය වැඩි වෙනකට අපි විශ්වාස කරනවා නියාමනයත් එක්ක මේ සඳහා අර මහජන උපකතා කොමිසමේ තියෙන අපි බලාපොරොත්තු වෙන්නේ විදුලිය සම්බන්ධයෙන් නියාමනය කිරීම ආයතනය බවට පරිවර්තනය කරන්න. ඒ වගේම මේ බලශක්තිය පිළිබඳව වෙනමම නියාමන ආයතනයක් හැටියට ප්‍රයිස් රෙගියුලේටර් කෙනෙක් හැටියට ඒක ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විදුලිය සම්බන්ධයෙන් මම දීර්ඝ වශයෙන් ඊයේ කතා කරා. අපි ඇතිවෙච්ච තත්ත්වයන් ගැන කිව්වා. අපි යෝජනාව මොකක්ද කියන එකත් කිව්වා. විශේෂයෙන්ම පහුගිය පෙබරවාරි ජනවාරි මාසයේ අපි යෝජනා කරේ වසරකට දෙවතාවක් විදුලි බිල සංශෝධනය කරන්න. ඒ සංශෝධනය කිරීමේදී ඇතිවෙච්ච අඩුපාඩු ඇතිවලා තියෙන නව තත්ත්වයන් නියන් තත්ත්වයන් මේ පුරවකතනත් එක්ක තමයි අපි ඊට පස්සේ යෝජනා කරේ ලබන වර්ෂයේ ජනවාරි සිදු කරන්න තියෙන මිල සංශෝධනය ඔක්තෝබර් මාසයේ සිදු කරලා ඊළඟ සංශෝධනය ජූලි මාසයේ සිදු කිරීම සඳහා මේ කාලවකවානුව පාවිච්චි කරගන්න කියලා. ඒ නිසා
ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
සුති කරුමලාසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි අද දවසේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක ගත්තම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තියෙන අඩාල වීම දුර්වල වීම මේ කියන කාරණාත් එක්ක ගත්තොත් එහෙම හැබැයි අපි ග්‍රවුන්ඩ් හැඩ්ලින් එක වෙනම කරන්නයි කේටරින් එක වෙනම කරන්නයි ඒක ලාභ ලබන හින්දා ඒක තියාගෙන ඉන්නයි පාඩු ලබන එක විතරක් දෙන්නයි කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් ඒක මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිල එහෙනම් සාර්ථක වෙන වැඩපිළිලක් නෙවෙයි අසාර්ථක කරන්න විපක්ෂයේ යෝජනා කරන්න පුළුවන් වැඩපිළිල තමයි ඒක අසාර්ථක කරන්න සහ කඩාකප්පල් කරන්න පුළුවන් ක්‍රමය තමයි ඒක කවුරුත් ආයෝජනය කරන්න එන්නේ නැහැ ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මේ කටයුත්තේදී විශේෂයෙන්ම ආයෝජනය කිරීමේ කටයුත්තේදී පාඩු ලබනවා නම් ඉදිරියටත් පාඩු ලැබෙනවා කියලා පේනවා නම් ඒ කටයුත්තේදී ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි කිසිම ආයෝජකෙක් පැමිණෙන්නේ නැහැ කියන එකත් මම විශ්වාස කරනවා. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ
ඉන්ටර්වීන් with your permission for a minute. හරි. නැත් පාර්ලිමේන්තු මම විනාඩියක ඔබතුමා කිව්වා මේ අපි හරියනම් මම පස්සේ ආන්නේ තමයි කාලේ නැති නිසා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි එනිසා මම විශ්වාස කරනවා මේ ගුවන් යානා ඉන්ධන පවා ගැනීමේ කටයුත්තේදී මේ ඒකාධිකාරයක් නොවන ආකාරයට විශේෂයෙන්ම තරඟකාරී වෙළඳපොළෙන් ගුවන් යානා ඉන්ධන ලබා ගැනීමේ පහසුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට පමණක් නෙවෙයි අනෙකුත් ගුවන් යානාවලටත් තිබිය යුතුයි. එහෙම තිබුණොත් විතරයි තරඟකාරී වෙළඳපොළක් ඇතුලේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමටත් ඒ වගේම විශේෂයෙන්ම මේ සේවාව පුළුල් කරලා ඉවරලා අපිට අර අපි බලාපොරොත්තු වන කාර්යාලයට කාර්යක්ෂමව මේ කටයුත්ත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම මීට වැඩිය දීර්ඝව කතා කරන්නේ නැහැ. වරාය සම්බන්ධනොත් එතුමා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන එක දෙයක් විතරක් මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ තියෙන අපේ තියෙන කස්ටම් එක සම්බන්ධයෙන් ඩිජිටලයිසේෂන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැතුව අපිට මේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. ඒ නිසා මුදල් අමාත්‍යාංශය සහ වරාය අමාත්‍යාංශය දෙක ඒකාබද්ධව කඩිනමින් අපේ මේ විශේෂයෙන්ම අපේ තියෙන කස්ටම් එක ඩිජිටලයිසේෂන් කරන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා දැනටත් අරගෙන තියෙන ප්‍රවේශය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමින් මම නිහඬනවා.
මම සුතේ ගරු එමත්තුමා.